ලෝකය කියන්නේ දුක. දැන් අතන අඹ ගහක් තියෙනවා නම් ලෝකෙත් හටගෙන දුකත් හටගෙන අපි ලෝකේ යනවා. සසරේ යනවා. ඕක ලෝකෙන් මිදෙන මාර්ගය වෙන්න බෑ. නේද? හරි. තාම හිතෙන් මොකද්ද හිතන්නේ කියන එක තාම දන්නේ නැහැ. දැන් මේ තාම මේක ලියා ගන්න හදන්නේ. මොකද්ද මේ තියෙන පැටලෙවි? ඈ? දැන් ඔන්න ඕක තේරුම් ගන්න අපි අර උපමාව ගම්මු වතුරට එබෙන බල්ලා. හ්ම්? පොකුණකට එබෙනවා බල්ලෙක්. දැන් මොකද වෙන්නේ? ඡායාව පේනවා. ආ පේන්නේ කොහෙන්ද? බල්ලාගේ ඇහෙන්. හිතෙන් නෙමෙයි ඇහැට පේන්නේ. ඇහැ නිසා ඡායාව පේනවා නේද? දැස් පේන්නේ නැති බල්ලෙක් හිටියොත් පේයිද? ඇස් පේන, ඒ කියන්නේ ඇහැ නිසා ඔන්න බල්ලා දකිනවා. නේද? දකිනවා කියන්නේ මොකද්ද? විඥානයක් හට ගන්නවා. මොන විඥානේද හටගන්නේ? චක්කු විඥානේ. චක්කු විඥානේ මොකද්ද දැන් බල්ලට කියන්නේ? ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. නේද? චක්කු විඥානෙන් කියන්නේ ඇහැකුත් තියෙනවා, දකින්න රූපෙකුත් තියෙනවා. ඒ රූපේ මෙන්න මේ වගේ වර්ණයක් හැඩයක් තියෙනවා. නැග නේද කිව්ව? වර්ණයක් හැඩයක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට බල්ලා ඔකෙන් හිතක් හදනවා. අර බල්ලා කලින් අත්දැකලා තියෙන ටිකක් තියෙනවා. ඔය විදිහේ රූපයක් නම් ඔය කියන්නේ බල්ලේ. ඔන්න දැන් මේ මොනවද ඉන්නේ? චේතනා නේද? චේතනා ටික තියෙන්නේ එළියේද නැත්නම් බල්ලාගේ හිත ඇතුලේද? බල්ලාගේ මනසේ නේද? ඒවා නාම ධර්ම ටිකක් නේද? රූප නෙමෙයි චේතනාගේ අදහස් ටික නේද? දැන් චේතනාව ආවේ මොකද්ද? මේ රූපය දැකලා පරණ අද්දකීම් ටිකක් දාලා ඔහොම පේන්නේ නම් බල්ලි. දැන් බල්ලාගේ හිත කියන්නේ මොකද්ද? ඔය බල්ලා ඉන්නේ වතු. බල්ලාට කිසිම අවබෝධයක් නැහැ මේ මනසෙන් හදපු දෙයක් කියලා. නේද? දැන් දැන් බල්ලා හිතන්නේම බල්ලෙක් අන්න තව බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලට කැමති නැත්නම් ඌ තරහ ගන්නවා. පුරන්න. පුරන්න පටන් ගන්නවා. කැමති නම් කුං කුං ගාලා වල් ගෙවනලා යාළු කරගන්නවලු. නේද? දැන් බලන්න ඇලිීම හරි ගැටීම හරි ඇති වෙනවා. කාටද ඇලිීම හරි ගැටීම හරි ඇති වෙන්නේ? වතුරේ ඉන්න බල්ලට. ඡායාව කියලා දන්නේ. ඡායාව කියලා දැක්කනම් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නේ. ඔය ඡායාවක්. දැන් අපි වතුරට ඉබිලා ඇලෙන්නේ ගැටෙන්නේ නෑ. ඡායාව. බල්ලා එහෙම නෑ. බල්ලා එක්ක බුරනවා, දොරවනවා නේද? ඇයි? දැඩිව විශ්වාස කරනවා. මේ පේන දේ ඇත්තටම එළියේ තියෙනවා. තියෙන හින්දමයි පේන්නේ. දැන් බලන්න හිතේ හදපු නාම රූපය සතර මහා ධාතු රූපයක්, බාහිරේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා දැඩිව විශ්වාස කළා. කවුද ඕක බල්ලට කිව්වේ? විඥානය. බල්ලගේ විඥානය කරපු මැජික් එක තමයි ඔය. හිතේ හදපු දේ එළියේ තියෙනවා වගේ පෙන්වනවා. මායාකාරය. දැන් අපිට පේනවා ඔතන මායාවකට අහු වෙලාමු. නේද? හිත ඇතුලේ බල්ලෙක් හදාගෙන ඌ එළියේ ඉන්නවා කියලා රැවටිලා අන්න බුරනවා. පොකුණකට එබිලා තියෙන. මුකෙන් තියනවා. දැන් ඒ බල්ලගේ විඥාණයෙන් කරපු මායාවට ඌ අහු වෙලා. ඒක ඇත්ත ස්වභාවය දැක්කේ නැහැ. නේද? එතකොට ඒ බල්ලා ඉන්නේ ලෝකෙට අයිති දැක්මක නේද? ලෝකයක් හදාගෙන ඇහැට පේන දේ තියෙනවාමයි කියන දෘෂ්ටියක, විශ්වාසයක නේද? ලෞකික. දැන් ලෝකේ ඉක්මවා යන දැක්ම ගන්න නම් නුවණින් බලන්න ඕන, ප්‍රඥාවෙන්. ඔතන සිද්ධ වුණේ මොකද්ද කියලා තේරුම් අරන් ඒ එළියේ තියෙන සතර මහා ධාතු බල්ලෙක් නෙමෙයි ඔය. එහෙන් මේ වගේ වර්ණ රූපයක් නම් අරන් දුන්නා ඡායාව හින්දා. නේද? ඒකට කලින් අත්දැකීම් ටික දාලා ওই ඡායාව ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතෙන් කිව්වා. ඒ කියන්නේ මේ බල්ලව හිතෙන් හැදුවේ සංස්කරණය. චේතනාවලින් හදපු බල්ලෙක්. ඊළඟට ඒ බල්ලා ඒ චේතනාවෙන් සංස්කරණේ වුණත් ලොකු වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ ඒ බල්ලා එළියේ ඉන්නවා කියලා සතර මහා ධාතු කරලා පණක් දුන්නා උට. ඔය ලොකු මෑවුම්කාරයෙක්. දෙවියන් වහන්සේ. නේද? හිතුණ දේ එළියේ සතර මහා ධාතුයෙන් හදලා උට පණක් දීලා ඉවරයිද? නේද? තව සත්වෙක් හදලා ඉවරයිද? එහෙම හැදුවේ නැත්නම් තරහ ගනීද? නෑ. ඔය නිකන් ඕ පණ තියෙන බල්ලෙක් නෙමෙයි ඔය නිකන් හදපු බල්ලෙක් කියලා හරි හිතුණා නම් තරහයයි. ඒත් නෑ නේද? නෑ දැන් හදපු බල්ලට පණක් දීලා ඉවරයි. පේනවා? ඒතර මායාකාරය කොච්චර දක්ෂ මායාකාරයෙක්ද කියලා. මැව්වා විතරක් නෙමෙයි පණක් දුන්නා. හතර මහා ධාතු කරලා විතරක් නැවතුනේ නෑ. ඒකට විඥානිකුත් දාලා ඉවරයි නේද? ඒ බල්ලටත් හිතන්න පුළුවන් කියලා දාලා ඉවරයි. නේද? දැන් පේනවද ඔන්න අපි ළඟ ඉන්න විඥාණය කියන මැජික් කාර්යය නැත්තම් මායාකාරය කොච්චර දක්ෂ මැජික් කාර්යයක්ද කියලා. අපට හොයන්න බැරි මට්ටමටම මවනවා. අපිව මුලා කරනවා. මේ හිතෙන් හදපු දේ ඇත්තටම තියෙනවා කියලා අපිව පිළිගන්නන දැඩි මතයකට ගේනවා. ඒ කියන්නේ මේ හිතෙන් හදපු රූපේ එළියේ තියෙනවා කියලා සතර මහා ධාතු කියලා ඒ රූපේ බැස ගන්න මට්ටමටම අපිව ගේනවා. රූපේ බාර ගන්න මට්ටමටම. හරි. දැන් ඔන්න ඔය මායාකාරය කරන්නේ මොකද්ද කියලා දැක්කොත් එහෙම රැවටෙනවද? රැවටෙන්නේ නැහැ. එළියේ ලෝකයක් තියෙනවා කියලා රැවටෙන්නේ නැහැ නේද? ලෝකේ හැදුවේ Taman තුලයි කියලා පේනවා නේද? ලෝකේ තියෙන්නේ Taman තුල. දැන් බල්ලගේ ඒ හදපු බල්ලා ඉන්නේ බල්ලගේ මනස තුල. එළියේ නෙවෙයි. ඒක අපිට පේනවා නේද? බල්ලට පේනවා. පේන්නේ නැහැ. ඇයි බල්ලට පේන්නේ නැත්තේ? මෝඩකමයි. නේද? දැන් අපිට බල්ලට වඩා ටිකක් නුවණ තියෙනවා. ඉන්ද බල්ලා රැවටිලා කියලා පේනවා. අපි රැවටිලා ඉන්නවා. පේන්නේ නැහැ. අපිත් කරන්න බලනකොට ඒ දෙයමයි. ඇහැ පාවිච්චි කරලා ඒ විදිහටම හිතෙන් චේතනා ටිකකින් සංස්කාරයක් කරලා ඕක සතර මහා ධාතු කරලා එළියට දාලා ඒක තියෙනවමයි කියලා දැඩි විශ්වාසයකට ආවා. දැන් පේනවද දැන් ඒ බල්ලාට තව බල්ලෙක් කියලා අත දික් කරන බාහිර රූපයක් තියෙනවා. එතන මම කියන අදහස ඇවිල්ලා නේද? මම මෙහෙ ඉන්නා මට සාපේක්ෂව අරහෙ. නේද? ඒ හිතේ හදපු නාම රූපේ එළියට දාපු ගමන් ලෝකෙට අයිති කරපු ගමන් ලෝකයක් හැදුවා. ලෝකේ හැදුව ගමන් ලෝකෙට අයිති වුණා ලෝකේ අද්දකින්න මම ඉන්නවා. දැන් ඒ බල්ලගේ අදහස තියෙනවා ආයේ ආයතනයක් යොදාගෙන ඒ බාහිර රූපේ අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ තව පාරක් බැලුවොත් ওই බල්ලව දකින්න පුළුවන්. එහෙම නැත්නම් ළඟට ගියොත් අල්ලලා බලන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන් කාය ආයතනෙ. නේද? එහෙම නැත්නම් ඒ බල්ලා බිරුවොත් මේ විදිහට මට සද්ද ඇහෙයි. කනක් උපදවලා අත්දකින්න පුළුවන්. ඔය ඉව කරලා බැලුවොත් මේ වගේ ගඳක් දැනේ. නේද? මේ බල්ලගේ මේ ගඳ තියෙන්නේ. නාසයක් උපද්දන්න හැකියාව තියෙනවා. රසටත් ඉතින් ලෙව කෑවොත් මොන රසයයිද කියන එකත් අදහස තියෙනවා නේ. දිවක් උපද්දන්න හැකියාව තියෙනවා. දැන් මේ බාහිර රූපේ අත්දකින්න මේ ආයතන හයෙන් ඕන එකක් සූදානම්. ආයතනයක් උපද්දන්න හැකියාව දැන් ඇති කරගත්තා. ආයතනයක් උපද්දන්න හේතු ටික සකස් කරගත්තා. නේද? ඒක තමයි මේ දැන් පැවැත්මක් දීලා ලෝකේ යන්න ඔන්න හදාගත්තා. තේරුණාද? ලෝකේ තව ටිකක් යන්න අවශ්‍ය දේවල් ටික හදාගත්තද? ආයතන උපදින්න අවශ්‍ය දේවල් ටික හදාගත්තා. නේද? ජීවත් වෙන්න අවශ්‍යතාව අවශ්‍ය දේවල් ටික හදාගත්තා. ඈ? දැන් ඔය හදාගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඔන්න බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. පංච උපාදානස්කන්ධයක් හැදුවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඕක දුකයි. කෙටියෙන් කිව්වොත් ඔන්න ඕක දුක. ඒ මුලාවෙන් හදාගත්තු පංච උපාදානස්කන්ධය දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛයි. හරි. දැන් ලෝකේ දෙයක් තියෙනවා කියලා දැඩිව පිළිගන්නකොට මතක තියාගන්න ඒක අත්දකින්න මම පහළ වෙලා ඉවරයි. සක්කාය දිට්ඨිය පහළ වෙලා ඉවරයි. හරි. සක්කාය දිට්ඨිය පහළ වෙනකොට අනිවාර්යෙන් පංච උපාදානස්කන්ධය පහළ වෙලා ඉවරයි. පංච උපාදානස්කන්ධය පහළ වුණා කියන්නේ දුක හටගෙන ඉවරයි. අපිට දුකයි කියලා පේනවද නැද්ද කියන එක වෙනම එකක්.
ඔව්.
හැබැයි ධර්මතාවයේ තමයි දුක හටගෙන. පංච උපාදානස්කන්ධය හටගෙන. දුක හටගෙන. එතකොට දුකෙන් මිදෙන්න නම් ලෝකෙන් මිදෙන්න නම් නැත්තම් ලෝකෝත්තර වෙන්න නම් ඉස්සෙල්ලා දුක කියන එක තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගන්න ඕනේ. ඈ මේක හටගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන මුලාව මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. ඕක තේරුම් ගන්න නැතුව දුකෙන් මිදෙන්න පුළුවන් වෙයිද? බෑ.
කොහොමද තේරුම් ගන්නේ?
තේරුම් ගන්න තමයි ওই ධර්මයේ
තියෙන්නේ.
දැන් ඕක ඔව්. ඒ බුදු දහම අපි අහගන්නම ඕන. අහලා ඒක දකින්නත් ඕන. ඒ කියන්නේ තේරුම් ගන්නත් ඕන. ඔකට වචන දෙකක් දෙනවා. ඥානතෝ පස්සතෝ. ඥානතෝ කියන්නේ දැනගන්න ඕන. දැනගත්තේ නැත්නම් ඔකේ හිතන්නේවත් නෑ. මෙහෙම දෙයක් තියනවා කියේ. ඒ ඥානතෝ පස්සතෝ. එහෙම කෙනාට තමයි ඊටු ටික කරන්න පුළුවන්. ඒකයි මේක බුදුදහමක් තියෙන කාලෙක විතරක් කරන්න පුළුවන්. ඕක තනියෙන් කෙනෙකුට හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුදහමකින්ම අහගන්න ඕනේ. ඒකයි ධර්මයක් පවතින කාලෙක උපදින්න ඕන කියන්නේ. ඒකට අර ඥානතෝ කියන එක දැනගන්න පුළුවන්කම තියෙනවා. අහන්න අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. හරි අහලා හරි කියෝලා හරි කොහොම හරි ධර්මය මෙහෙම දෙයක් කියලා තියෙනවා කියන එක දැනගන්න. ඊළඟට ඒක දකින්න ඕන පස්සතු. දැන් ඕක ඇහුවටම හරියන්නේ. ඒක නුවණින් දැන් ඒක විමසලා දකින්න ඕන. තේරුම් ගන්න ඕන. මෙහෙම දෙයක් තියෙනවා. එහෙම කෙනාට දැන් ওই කියනකොට නිකන් තේරෙනවා. ඒක මනසින් හැදුවා නේද? එහෙම තේරෙනවා. එහෙමට අර ආතන තියෙනවනේ. ඒ තාම පස්සතෝ. දැන් ඊළඟට දැන් වැඩපිළිවෙලක් කරන්න තියෙනවා. ඕක ප්‍රත්‍යක්ෂ වෙන්න. දැන් තාම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එහෙනම්ට තාම ප්‍රත්‍යක්ෂ අවබෝධේ නැහැ. ඔය කිව්වට අර ආතන තියෙනවා. නේද? ඕකේ මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙමනේ හිතෙන්නේ. නේද? ඉතින් අපි බල්ලට අර දෙය කියා දෙන්න ගියත් ඌටත් හිතේ. මෙයා මෙහෙම කියනවා නම් තමයි ඒ වුණාට අර බල්ලෙක් ඉන්නවනේ. අර පේන්නේ. අපිත් එහෙම තමයි ඔය කියන්නේ. ඒ කතාව නම් හරි ඒ වුණාට අර පේනවනේ අත නඹ ගහක් තියෙන. නේද? මොකද අපේ අර දෘෂ්ටි බලවත්. සක්කාය දිට්ඨිය බලවත්. තාම මෙතන මම ඉන්නා මට අත්දකින්න ගහක් කරෙහි
තියෙනවා.
දැන් අපි ඕක ඇත්තටම තියනවද නැද්ද කියලා කොහොමද
හොයාගන්නේ?
දැන් මෙතන ඉඳන් කියපු ටිකනේ ඔය. දැන් අපි පරීක්ෂණයක් කරනවා ඕක ඇත්තටම තියනවද නැද්ද කියලා හොයාගන්න. කොහොමද කරන්නේ?
කොටස් වලට ගන්න.
නේ දැන් අතන අබගහක් තියනවද නැද්ද? ඕක දැන් මනසේ හැදුනා නම් අතන තියෙන්න බෑනේ. දැන් අපි කොහොමද ඕක හරිද වැරදිද කියලා බලන්න. බල්ලව නම් වතුරට තල්ලු කරලා හරි දාන්න පුළුවන් ඔන්න හොයා ගන්න කියලා. ඉන්නවද කියලා. ළඟට ගිහිල්ලා බලන්න ඕන. ඈ ළඟට ගිහිල්ලත් ඇහෙන්නද බලන්නේ? කොහෙන්ද බලන්නේ? නුවණින් බලන්න නම් ළඟට යන්න ඕනේ නේද? මෙතනින්ද බලන්න? නුවණ තියන අයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මම අපිට නුවණ මදි. තාම නුවණ පාද ගන්න වෙන විදිහකට හොයන්න වෙනවා. ගිහිල්ලා අල්ලලා බලනවා. නේද? අල්ලලා බලලා කියනවා එතන අහු වෙනවා අල්ලුවාම නේද? ස්පර්ශ වෙනවා.
අම්මගේ දෙයක්
නැ නේද ගන්නේ කොහොමද? ඈ? ඉස්සෙල්ලා ගහක් තියෙනවා ගේමුකෝ. මොකක් හරි තියෙනවා නේද? දැන් මේ මෙච්චර වෙලා කියපු කතා ටික බොරු. අර තියෙන දෙයකට නේද මේ හිතේ හැදුවා කිව්වේ. සතර මහා ධාතුන් තියෙනවානේ. නේද? දැන් ඔන්න හොයන්න ඕන දැන් අපි ඉස්සෙල්ලා හෙව්වේ ඇහැ කරපු මායාව ගැනනේ. නේද? බල්ල රැවට්ටුවේ ඇහැ කරපු මායාව. දැන් අපිට මේක හරි කියලා කියන්නේ මොන ආයතනේද කියලා දැන් හොයන්න ඕන. ස්පර්ශ. ස්පර්ශ කළා කියන්නේ මොන ආයතනේද? කාය ආයතන. කාය ස්පර්ශයෙන් දැනගත්තා. හරි. ඉතින් ඔන්න ඕකෙදි යන්න වෙනවා දැන් ඇහැ ගැන හෙව්වා වගේ අපිට වෙනම කන ගැන හොයන්න ඕන නාසය ගැන හොයන්න ඕන දිව ගැන හොයන්න ඕන කය ගැන හොයන්න ඕන මේගොල්ලෝ අපිට ඇත්තද කියන්නේ කියලා හොයන්න ඕන දැන් ඇහැ විතරනේ අපි රවට්ටන්න පුළුවන් කියලා දැක්කේ හා දැන් අපි විශ්වාස කරනවා ඇහැ බොරු කිව්වට ඉතින් අනිත් පස් දෙනා ඇත්ත කියන ඒකනේ දැන් කයෙන් කියනකොට පිළිගත්තා නේ කාය ආයතනින් කියපු දෙයනේ හරි කිව්වේ එයා කවුද දැන් අර නඩුවක සාක්ෂි දෙනකොට අපි හොයනවා දැන් සාක්ෂිකාරයා ඇත්තද පුරුද කියලා නේද කියන දේ නිකම්ම පිළිගන්නේ නැහැ නේ ඒක දැන් හොයන්න ඕන හරි මෙයා කියනවා තමයි එනට එයා කියන දේ ඇත්තද කියලාත් හොයන්න ඉබේ කිව්ව පළියටම පිළි අරන් බෑ මොකද එතනත් ඉන්නේ විඤ්ඤාණ කාය විඤ්ඤාණ විඤ්ඤාණය කොහොම කෙනෙක්ද මායාකාරී මුලා කරනවා එහෙනම් එයත් දෙන්නේ බොරු සාක්කි ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඔන්න ඔය හය දෙනා ගැන හොයන්න ආයතන හය ගැන හොයන්න ආයතන පිරිසිඳ දකින්න ඒ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ ආයතන පිරිසිඳ දකින්න මේ ආයතන හය ඔය හය දෙනා අඳුරගත්තොත් එයාට තමයි නිවන් මාර්ගයට වැටෙන්න පුළුවන් නැත්තම් එක්කෙනෙක් කරන බොරුව දැක්කට අනිත් අය කියන දේ හරි කියලා පිළි අරන් ආවේ ලෝකෙට ඇලෙනවා ලෝකෙටයිති දෘෂ්ටියට යන ලෝකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. ලෝකේ හදන්නේ මේ හය දෙනාමයි. සලායතන. හරි? සලායතන වලින් ඔය එකක් වෙන වෙනම අරන් බැලුවොත් කවදාවත් මේගොල්ලන්ට බෑ එළියේ තියෙන දේ ඒ විදිහටම අපේ හිතට පෙන්වන්න. දැන් ඇහැට බෑනේ. එළියේ තියෙන සතර මහා ධාතු ගතිය දෙන්න පුළුවන් ද ඇහැට? ඇහි හැදෙන ඡායාවක් විතරයි ඕකේ නෑ සතර මහා ධාතු. ඕකනේ හිත දැනගන්න. ඒ වගේමයි කන. දැන් කනට ශබ්ද ඇහෙනවනේ. ඒ ශබ්ද රූපේ තියෙන සතර මහා ධාතු ගතිය කණෙන් අරන් දෙන කම්බරෙන් අරන් දෙන සටහනට නෑ. අයිති නෑ. හරි. ඒකේ සටහනක් විතරයි. අර ඡායාවක් වගේ ප්‍රතිබිම්බයක් වගේ සටහන. ඒ සද්දවලට අදාළ සටහනක් අරන් දෙන එක විතරයි කරන්න පුළුවන්. දැන් ඇහැ වර්ණවලට අදාළ සටහනක් අරන් දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. ඒක කනට පුළුවන් සද්දවලට අදාළ සටහනක් අරන් දෙන එක විතරයි. ඒකට ඉතින් නමක් දෙනවා සද්ද රූප කියලා. ඇහැට වර්ණ රූප වගේ කනට ශබ්ද රූප. ඒ රූප ගැන සටහනක් සංඥාවක් අරන් දෙන එක විතරයි මෙයාට කරන්න පුළුවන්. ඒ රූපේ අරන් දෙන්න බෑ. නේද? අර කැමරාවට රූපෙම අරන් දෙන්න බෑ. රූපේ සටහනක් විතරයි කැමරාවට ගන්න පුළුවන්. නැත්තම් එක ෆොටෝ එකක් ගත්ත ගමන් රූප ටික නෑ. අර හොරකම් කරගෙන ගියා වගේ. එහෙම වෙන්නේ නෑ. මේක සටහනක් විතරයි අරන් දෙන්නේ. ඡායා. එතකොට බලන්න ඔය 6 දෙනාටම පුළුවන් සටහනක් අරන් දෙන්න විතර. එළියේ තියෙන දේ එහෙමම අත්දකින්න අරන් දෙන්න බෑ. හරි. ඔය සටහන විඥාණය අරගෙන තමයි විඥාණි තමයි කියන්නේ ඔය දැනගත්තේ එළියේ තියෙන දේම කියලා. එයා මායාකාරය. නෝ විඥාණයෙන් තමයි අපිව මුලාවටපත් කරලා මේ ලෝකෙට අයිති කරන්නේ. ලෝකේ ගමන ගෙනියන්නේ. හරි. විඥාණ 6 දෙනා. එතන මේ ආයතන 6 තමයි අපිව මුලා කරවන්නේ. ආයතන 6න් විඥාන ඇති කරන්නේ. නේද? ඔව්. ඔව්. එතකොට මේ 6 දෙනා ඔන්න මායාවේ ආයුධ කියලා කියනවා. ඔව්. මායя බලවත් වෙන්නේ ඔය 6ට අපි මුලා වෙනකන් විතරයි. ඔව්. හැමගේ කියලා මායя කියන බුදුහාමුදුරු පිළිගන්න. ඔව්. වාගේ තමයි. හැබැයි අපි ඇහැ ඉක්මවා දකිනවා. ඇහැට රැවටෙන්නේ. මේ හින්දා අපි අහුවෙන්නේ නැහැ. රහතන් වහන්සේට පුළුවන් එහෙම කියන්න. ඇහැ කන නාසය දිව ශරීරයට මුලා වෙන්නේ නැහැ. ඒකේ ඇත්ත ඇති හැටි අපි දන්නවා. එතකොට ඒවයින් හදලා දෙන දෙයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මොකද ඒවා හිතෙන්ම සකස් කරන දේවල් කියලා දන්නවා. හිතෙන් සකස් කරන දේවල් දැන් අර වතුරේ බල්ලා සකස් කළේ හිතෙන් නේද? ඒතර ඌ කවදා හරි දැනගත්තොත් නෑ ඔය එළියේ ඉන්න බල්ලෙක් නෙමෙයි හිතෙන් සකස් කරපු බල්ලෙක් කියලා එදාට බුරයිද? නෑ. ඇලීමක් ගැටීමක් ඇති වෙයිද? නෑ. අන්න ලෝකේ දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙනවා. නේද? එදාට පුළුවන් වෙයි අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියන්නේ. ඒ ලෝකේ තියෙන දේ හින්දා සැපක් හරි දුකක් හරි ඇති වෙන්නේ නැහැ.
ඒකෝට අපි වෙන වෙනම අවබෝධ කරගන්න ඕනේ.
ඔව්. ආයතනයක් දකින්න පුරුදු වෙන. ඉස්සෙල්ලා එක ආයතනයක් කරා හොඳට මෙනෙහි කරලා තේරුම් ගන්න පුරුදු වෙන මේකේ මේ විඥානය කරන මායාව. හරියට අර බල්ලගේ මානසිකත්වෙන් අපි ඇහැ පාවිච්චි කරන්නේ. නේද? ඇහෙන් අරන් දෙන්නේ වර්ණ සටහන විතරයි ඒක. හිතෙන් නේද මේවා හදන්නේ? ඒක ලෝකෙට අයිති කරන්න ගිහින් නේද මේ ඔක්කොම කතන්දර? ඇලීම් ගැටීම්. අපිව දුකටපත් කරන්නේ හොවා සතර මහා ධාතු රූප කරන්න ගිහිල්ලා. ලෝකෙට අයිති දේවල් කරන්න ගිහිල්ලා. ලෝකයක් හදන්න ගිහිල්ලා. ওই ලෝකේ තමයි දුක කියන්නේ. ওই ලෝකේ තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. හරි. දොර පංච උපාදානස්කන්ධය කියනකොට ওই ಜಾති පහක් ඔතන හැදිලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවා නිකන් හැදිලා නෙමෙයි අපි ඒවා දැඩිව බාර අරන්. මේ රූපේ දැඩිව බාර අරන් නේද? ඒක එහෙමමයි කියලා. ඔක තමයි උපාදානයි කියන්නේ. දැඩිව පිළිගන්න ගතිය. ඒ ගතිය හින්දාම නේ දැන් ඇත්ත පෙන්නුවට ඒක පිළිගන්න කැමති නෑ. ඔය කිව්වට එතන තියෙනවමයි. බල්ලත් කියන්නේ ඔහොමමයි ඌට තේරුම් කරන්න කියලා. ඔය කිව්වට අර පේන්නේ අර තියෙන්නේ අර ඉන්නේ කියලා කියයි. ඌ කවදා හරි අවබෝධ කරගන්න කම්ම මේ කතාව කියයි නේද? අපිත් එහෙම තමයි. අපිත් කවදා හරි ලෝකේ නියම தත්ති ලෝකය මොකද්ද? ලෝක සමුදේ මොකද්ද? ලෝක හටගත්තේ ඇයි කියලා තේරුම් ගන්නකම් අපිත් කියයි ඔය මොන කතාව කිව්වත් අර තියෙන්නේ. ආව අඹ ගහක් අර සතර මහා ධාතු රූපයක් අර තියෙන්නේ. ඒ ඔක නාම රූපයක් කියලා දකින්නේ නැහැ.
ඒක නාම රූපයක් තමයි
ඇත්ත. ඔව්. ඒකට අපි තේරුම් ගන්න ඕන මේ නාම රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතු රූපය කියන්නේ මොකද්ද? ওই දෙක වෙන් කර ගන්න ඕන. අපි අත් දකින්නේ නාම රූප මිසක් සතර මහා ධාතු රූප නෙවෙයි. එතකොට අපේ ලෝකෙට අපි අත්දකින්නේ නැති ඒවා අපේ ලෝකෙට ආйти නැහැ. නංගේ මෙතන භූතය අපේ ලෝකෙට ආйти නැහැ. මොකද දැක්කේ නැහැ. ඉතින් අපිට එළියේ තියෙන ඒවා දකින්න බැයි නම් ඔව ඔක්කොම භූත. භූත කියන්නේ මේ හිතෙන් හදාගත්තු දේවල්. හරියට හරි ඒ සතර මහා භූතය කියලා තේරුම් ගන්න ඕනේ. භූතය කියන්නේ භූත ස්වභාවයක් නේ. සත්‍ය ස්වභාවය නෙවෙයි. ග්‍රහණය කරගන්න නැතුව ඉන්න බෑ. ඉතින් දැන් ග්‍රහණය කරලානේ අර තියෙන්නේ කියලා. දැන් ඔය පේනකොට අර තියෙන්නේ කියලා හිතනවා නේද? ඇලුනේ නැති කතාව වෙන මේක. ග්‍රහණය කරලා ඉවරයි. බාර ගැනීම වෙන මේක. දැන් ඔතන ಜಾති තුනක් තියෙනවා. ලෝභ දෝෂ මෝහ නැත්නම් රාග දෝෂ මෝහ කියලා තුනක් තියෙනවා. ඇලෙනවද ගැටෙනවද කියන එක රාග දෝෂ. මෝහය කියලා ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා මෝඩකම. මෝහයෙන් තමයි සක්කාය දිට්ඨිය. මුලා. ඒක ඉස්සෙල්ලා නැති කරන්න ඕන සක්කාය දිට්ඨිය මිසක් ලෝභ දෝෂ නෙවෙයි. නේද? සක්කාය දිට්ඨිය නැති කරන තරම නැතුව යන. ඒක ඊළඟ ස්ටෙප් එක. දැන් සෝවන් වෙලා තමයි සකෘදාගාමී වෙනවා. අපි හදන්නේ ඉස්සෙල්ලා සකෘදාගාමීලා පස්සේ සෝවන්. ඒ ඉස්සෙල්ලා ලෝභ දේශ ටික අඩු කරගෙන පස්සේ තමයි මෝහය නැති කරන්න හදන්නේ. ඒ ඔය වරද්දගත් එක. සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි තේරුම් ගන්න ඕන. ඒකට තමයි මේ ධර්මයේ තියෙන්නේ. හරි. පේනවද මේ කියන දේ? ඔව්. ඔන්න ඔය දේ යන්තම් හරි නුවණක් එනවා නම් ඕකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි. ඔය සම්මා දිට්ඨිය පහළ වෙන කෙනාට තමයි ලෝකයෙන් මිදෙන මාර්ගයට වැටෙන්න පුළුවන්. ඉතුරු මාර්ගාංග හටගන්නේ. ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන් නැත්නම් සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන්. ඕක තේරුම් නොගත්ත කෙනාට කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. පටිච්චසමුප්පාදේ තමයි ඔය පෙන්වන්නේ. මේ හේතුන් නිසා මෙහෙම පෙන්눔 කරනවා. ඒ හේතුන් නියදුන් නැත්තම් එහෙම දෙයක් නැහැ. දැන් බල්ලට බල්ලෙක් පෙන්눔 කරන්නේ මේ මුලාවයි අවිද්‍යාවයි ඇත්ත ඇතියට නොදන්නකමයි. ඔය හේතු ගොඩාක්. අපි හේතුෙන් වෙන්න කැඩුවේ නැහැ. මොනවා හරි උගේ මෝඩකමට අවශ්‍ය හේතු ටික යෙදුණා හින්දා තමයි බල්ලෙක් එළියේ ඉන්නවා කියලා හිතන්නේ. ඒ හේතු ටික යෙදෙනකන් ඌට බල්ලෙක් ඉන්නවා. ඒ දෘෂ්ටියෙන් ගැලවෙන්න බෑ. එතකන් ඌ තරහ ගන්නවා, එලෙනවා. නේද? රාග දෝෂ ඇති කරගන්නවා. ඌගේ මෝහය තියෙනකන්. මෝහය නැති වුණද අපිට ඒ මෝහය නැහෙනේ. අපි ඇලෙනවද ගැටෙනවද වතුර ඉන්න බල්ලෙක්. නෑ. අන්න ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට ලෝකේ නෑ. ලෝකෙන් මිදිලා ලෝකෝත්තර වෙලා. ඇලෙන්න ගැටෙන්න ලෝකයන් නෑ. එතකොට අපි ඒ වයින් කම්පා වෙන්නේ නැහැ. එන්න. ඔන්න ලෝකෝත්තර දැක්ම. ඒ දැක්මාව කියන්නේ මාර්ගඵල ලැබුවා නෙමෙයි, මාර්ගේ පටන් ගත්තා. සම්මාදිට්ඨිය. තව තියෙනවා සම්මා සංකප්පරව මේවා ටික එනවා සම්මාදිට්ඨිය ඇති කරගත්තාම. හරි. එතකොට ලෝකෝත්තර ස්වභාවය දකින්න ධර්මයේ උදව් කරගන්න ඕන. ඒ දැක්ම තමයි දැන් ඔන්න බලන්න ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැන් අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැන් ඔන්න දැක්මක් තියෙනවා. මේ අවබෝධය ගත්ත දවසට දුකෙන් මිදෙනවා කියලා පේනව නේද? තාම මිදිලා නැහැ. හැබැයි ඒ දැක්ම આવුත් අපි ලෝකෙට අහු වෙන්නේ නැහැ කියලා පේනව නේද? ඔන්න ඔක තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ.
ඒක භාවනාව දැන් ප්‍රයෝගී වෙන්නේ කොහොමද තේන්නේ?
ඕක තමයි භාවනාව දැන්. ඒකට කියනවා අපි විදර්ශනය කියලා. සාමාන්‍යයෙන් පේන දැක්ම නෙවෙයි දැන්. විශේෂයෙන් දැන් දකින්න හදන නුවණින් ප්‍රඥාවෙන්. නේද? ඔව්. ඕකට කියනවා විදර්ශනය කියලා.
ඔව් නෑ මං අහන්නේ ඒක නෙවෙයි. දැන් සමත භාවනාව දැන් මේ විදර්ශනාවට ප්‍රයෝගී වෙන විදිහ.
ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න අඹ ගහගෙන ඕක හිතන්න යනකොටම මතක් වෙන අරය මට බැන්නනේ. හිත ඉතින් දුවල බැන බැන ඉන්නවා. දැන් මේක බලන්න පුළුවන්. හිතේ සංසුන්කම නැහැ, නිස්කලංක බව නැහැ. මේක නුවණින් බලන්න. පොඩ්ඩක් බලනකොට වෙන කොහේ හරි දුවන. එහෙම කෙනාට මේ ධර්මය දකින්න බෑ.
හිත එක අරමුණකට අරගෙන
එක අරමුණක තියාගෙන ඉන්න බැයි නම් ඕක ගැන කොහොමද මෙනෙහි කරන්නේ? ඇත්ත ඇතිහැටි දකින්න. විදර්ශනයක් කරන්න හිතේ සංසුන් බවක් පාලනයක් තියෙන්න ඕන. මේක ගැන විතරක් හිතන්න ඕන. එහෙම හෙදුවන්න බෑ මේ වෙලාවේ. මොකද මේක මහා ගැඹුරු දෙයක්. ගැඹුරු කියන්නේ ගැඹුරු වෙලා තියෙන අපේ වැරදි පුරුදු බලවත් හින්දා. දෘෂ්ටි බලවත් හින්දා. ඉතින් මේ දෘෂ්ටියෙන් මිදෙන්න බොහොම සිහියෙන් නුවණින් බලන්න තියෙනවා. නේද? අන්න එතකොට පේනවා සමාධියක් නැතුව නම් මේක ටිකක් අමාරුයි කියලා. එතකොට සමතය කරන්න වෙනවා. සමතය කරන්න ඔය දැක්ම අවශ්‍ය නැහැ. දැන් මම ඔවා කියා දුන්නේ නැහනේ හිත එකඟ කරා. හිත එකඟ කරගත්තු කෙනාට තමයි මේක කියා දෙන්නේ. ප්‍රඥාව. හරි? දැන් ඔන්න දැන් දන්නවා සමාධියක් වඩා ගන්නෙ මොකටද කියලා දැන් දන්නවා. මේ අවබෝධය ගන්න.
ඒකෙන් අවසානයේ ඒ අවබෝධය ගන්න ඕන.
අවබෝධය આવොත් මිදුණා. ආයි දුකටපත් වෙන්නේ නැහැ. ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකේ දේවල් හින්දානේ දුක් විඳින්නේ.
සමතේ වැඩලා ඊළඟට විදර්ශනාව
පිට සංසුන් කරගෙන.
මෙහෙමයි. ඔය දෙකම ඕන. දැන් සම්මා දිට්ඨිය හදාගන්න ධර්මය අහන්න ඕන. ඊළඟට ඒක තමන් තුලින් දකින්න සමාධිය හදාගන්න ඕන. ඒකට සම්මා දිට්ඨියට සමාධිය යෙදෙනකොට අන්න අවබෝධයන ප්‍රත්‍යක්ෂ ඥානි. ඒකට ඔය සමාධිය වඩන්නත් ඕන, මේවා අහලා මේක ගැන පොඩ්ඩක් බලන්නත් ඕන. සමාධියට වඩා වැදගත් වෙනවා මේ දැක්ම. හරි, මේ දැක්ම આવොත් ආර්ය මාර්ගයට වැටුණා. මාර්ගේ වැඩෙනව නෙමෙයි. වැටෙනවා. මාර්ගයට වැටුණොත් තපාගත වෙන්නේ.
ඒකෙන් වැරදි කරන්නේ
නැහැ ඒක. නෑ නෑ. ඒකේ තියෙන ධර්මතාවයක් ආර්ය මාර්ගයට වැටුණොත් ආයේ සතර අපාගත වෙන්නේ. එහෙම ධර්මතාවයක්
තියෙනවා.
ඒක ඉතින් ඔහොම ඉන්න ගමන් ඔය බලන්නයි තියෙන්නේ. මේ අවබෝධයෙන් දැන් ගන්න ඕන අවබෝධය දන්නවනේ. ඇහැ අපිව රවට්ටනවා. එහෙනම් ඉතින් ඇහැ කරන වැඩේ දිහා නුවණින් සිහියෙන් බලා ඉන්න ඕන. මොකක් හරි දකිනකොටම මෙනෙහි කරන්න පුළුවන් නම් දැන් අපි පුරුද්දට අතන තියනවා කියලා හිතෙනවා. ඒ වුණාට මෙතන තියෙන්නේ මේ ඇහෙන් මෙහෙම රූපයක් හදලා දීලා විඥාණයෙන් දැනගෙන මෙහෙම මෙහෙම මේ හේතුඵල ක්‍රියාවලියක් නේ මෙතන වෙන්නේ. අතන තියෙන දෙයක් නෙවෙයි. ඒක අපේ අර මායාකාරයට අහු නැහින්දයි එහෙම හිතෙන්නේ කියලා නිකන් හිමීට හිතන්න පුළුවන් නම් මම බලනකොට බලනකොට ඕක නිකන් ඉබේ පේන ගානකට එයි.
දැන් ආනාපානසති භාවනාව විදර්ශනාවට හදන්න පුළුවන්.
ඔව් දැන් විදර්ශනාවට ලෝකෙට අයිති ඕන දෙයක් ගන්න පුළුවන්. ලෝකෙන් මිදෙන්නනේ හදා. නේද? දැන් ශරීරේ ලෝකෙට අයිති දෙයක්ද නැද්ද? ලෝකෙට අයිති. දැන් අපිට ශරීරය අරන් විදර්ශනා කරන්න පුළුවන්. හුස්ම ශරීරයට අයිති දෙයක් නේ. ඒක හුස්ම අරගෙන විදර්ශනය කරන්න පුළුවන්. ලෝකෙට අයිති ඕනම දෙයක් විදර්ශනා ආරමුණක් කරගන්න පුළුවන්. මොකද එතන මුලාවක් තියෙනවා. විඥාණය විසින් මායාකාරය විසින් හදපු දෙයක් ඕක. ඒ තමන්ට ඒක එහෙම හැදුවා කියලා දකින්න පුළුවන්ද කියන එක තමයි විදර්ශනින් එන්නේ. ඉතින් අපිට ඒ ආරමුණු කරන්න ලේසි සමහර දේවල් තියෙනවා. මම ওই සද්ද ඇහෙනකොට මොකද්ද නැවෙන්නේ? ට්‍රැක්ටරය. අපිට හිතෙන්නේ මැවුණා කියලාද පාරේ ට්‍රැක්ටරයක් යනවා කියලාද?
පාරේ යනවා.
දැන් බලන්න ඔන්න සද්දාය මේ සෝතායතනෙන් සතහනක් දුන්නා, ඊටු ටික මැව්වා. මායාකාරය හරි දක්ෂයි. පරණ ඒවා ටිකක් ඇදලා ගත්ත පරණ ට්‍රැක්ටරයක් නේද? දැන් සද්දේ ඒකට දැම්ම සංස්කරණය කළා. චේතනා ටික දුන්නා.
ඒක මේ පරණ දැනුම තිබුණේ නැත්තම්.
තිබුණ නැත්තම් මැවෙන්නේ. ඒකත් හරි.
ඉතින් ඒක. දැන් අම්මලා තාත්තලා හරි කවුරු හරි අපිට ඔක කියලා දීලා තිබුණ නැත්නම් අපි දන්නේ
නැහැ. දන්නේ නැහැ කියන්නේ අපි අර හදන ලෝකේ එතකොට ටිකක් වෙනස්. ඔව්.
දැන් පොඩි ළමයි පුතේ.
ඔව් දැන් පොඩි ළමෙක් සමහර වෙලාවට ඔන්න මුලින්ම දැල්ලට බයයිද
නෑනේ අත පුච්චගන්න
සෙල්ලම් කරන්න යන්නේ හරි ලස්සනයි කියලා ඒ තාම පරණ දැනුම ගොඩ ගහගෙන නෑ ලෝකෙට අයිති අපි තමයි ඒක දාන්නේ ඉතින්
ඔව් අපි
දාලා කියලා මේවා ඒක
හදන්න
නැත්තම් අපි පොඩි කාලේ දැන් ජරා කරලා කක්කා ගොඩේ ඈ දඟල දඟල ඉන්නවා එයාට ඒකේ කැතක් තියෙනවද නෑ කවුද ඕක දාන්නේ ඔළුවට ඉතින් අපි අර ලෝකෙට අයිති දෘෂ්ටි ටික දාගෙන දාගෙන යනවා අපි දන්නේ ළමයා අපි සසරේ ගෙනියනවා කියලා. එයා පුරුදු කර ඕන. ඉතින් අපිත් ඔය පුරුදු කරපු ටික කඩා ගන්න බැරුව තමයි මේ. තමයි
අත්තවෘද්දෙන් සෝවන් වෙච්චාද ලේසිය.
ඔව්. දැන් අපි පොඩි ළමයින්ට බණ අහන්න දෙන්නේ. ආ මෙයා රහත් වුණොත් එහෙම මේ කොහොමද ජොබ් එක කරන්නේ? ලෝකේ යන්නේ කොහොමද? ලෝකේ යන එක තමයි අපි බලෙන් දාන්නේ. දුක් විඳවන්න අපි තැල්ලු කරන භාවනා කරන්න කිව්වා ආපෝ දැම භාවනා කරන්න එපා තව ටිකක් ඔය ඉතින් දුකට ඇදලා දානවා අනිත් පැත්ත
එතකොට ඒක දුක ප්‍රතිසන්දිය කියන එක අවශ්‍යමද
නැත්තම්
ඒවා ඉතින් අවශ්‍ය නම් අවශ්‍යයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕක තියනවද නැද්ද කියන එක.
ඔව්.
ඉතින් මොකද්ද කරන්න ඕන? අපිට ඒක නැහැ කියලා ඉඳලා අතහැරලා දානවද නැත්නම් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඕකේ දෙකක් තියෙනවා. දැන් අනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැහැ කියමු. එතකොට භාවනා කරලා වැඩක් නැද්ද?
නැහැ.
මොකද්ද තියෙන වෙලේ? එතකොට මොකද්ද තියෙන වෙඩි? ඊළඟ ජීවිතේවත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගන්න කුසල් රැස් කරනවා. හරි. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැහැ කියලා අපිට ওই ප්‍රතිඵල ලබන්න බෑ කියලා නිකන් වෙන වෙන වැඩ කර කර හිටියොත් ආයේ කවදා හරි ලැබෙයිද ත්‍රි හේතුක ප්‍රතිසන්දිය? නැහැ. ත්‍රි හේතුක කුසල් කෙරෙන්නේ. ඉතින් ওই ප්‍රතිසන්දිය තිබුණත් නැතත් කරන්න තියෙන්නේ ධර්මයේ හැසිරෙන එක. තමන්ට අවශ්‍ය කාරණා සම්පූර්ණ වුණොත් මාර්ගඵල ලැබෙයි. නැති වුණොත් ඒකට ලැබෙන්න පරිසරයේ ඊළඟ ජීවිතේවත් ලැබෙන්න අවශ්‍ය කරුණු ටික සකස් වෙයි. හරි. ඉතින් ඔක වැදගැම්මකට ඇති දෙයක් නෙවෙයි. පොත්වල තියෙනවා. එහෙම එහෙම කියලා තියෙනවා. ඉතින් ඒක අවශ්‍ය. හරි. ඉතින් දැන් අපේ තියනවද නැද්ද කියන එක මේ පොතේ කියලා
නැහැ.
දැන් මතක තියාගන්න ඕගොල්ලෝ මනුෂ්‍යෙක් වෙලා උත්පත්තිය ලැබුවේ අනිවාර්යෙන් කුසල කර්මයක්. ඒක පිළිගන්නවද? දැන් මේ කියන දේවල් තේරුම් ගන්න ප්‍රඥාවක් නැත්තම් පුළුවන්ද? බෑ. එතකොට ප්‍රඥාව යෙදිලා නේද ඒකේ? එහෙනම් තේරුම් ගන්න ওই ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තමයි මේ ධර්මය අහන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැති කෙනා ධර්මය අහන්නේ නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ. නුවණක් නැහැ. එහෙම දෙයක් හිතන්නවා. හරි. ඒ හින්දා ඔය ප්‍රශ්නේ ඇති කරගන්න එපා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන හින්දාමයි ධර්මය අහන්න යමු
වෙන්නේ
නැත්නම් ඔහම නුවණක් නැහැ හරි එහෙම නැති අය එන්නෙත්
නැහැ
ඒකට යෙදෙන්න ඔව් හැබැයි මෙහෙමයි දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියන අය ධර්මය අහන්න ලැබිලා නැතුවත් වෙන වෙන දේවල් කර කර
ඉන්නේ
ඒ අවස්ථාව ලැබිලා ඒ පරණ පිනmadı. ත්‍රි හේතුක ප්‍රතිසන්දි තිබුණාට පින යථාම යෙදිලා නැහැ ධර්මය අහන්න ලැබෙන්නේ. ඒගොල්ලන්ට අහන්න ලැබුණොත් සමහරව ඉන්නවා එහෙම දැන් මහා දරුණු පව් කර කර ඉඳලා එකපාරට මේ හැරෙනවා අනිත් පැත්තට. අඟුලිමාලහම නේද? කවදාවත් හිතන්න පුළුවන්ද රහත් වෙයි කියලා ඔච්චර මිනී මරමරා ඉන්න හොරෙක්. නමුත් ඒ හැකියාව ලැබුණා. ඒ වගේ ඉන්නවා දැන් ධර්මය හොයන්නේ නැති පුළුවන්කම තියෙන විශාල පිරිසක් ඉන්නවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ වාසනාව හම්බ වුණොත් ධර්මය අහයි.
නේද? සබාවපන් එක තමයි.
එහෙමමත් නෙමෙයි ඉතින්. තමන්ගේ ඕනකමයි නුවණයි අවස්ථාව ලැබෙන්නත් ඕන. ඔව් හොයන්න ඕනකම තියෙන්නත් ඕන. දැන් අපි දන්නවා දැන් හොයන්න ඕනකම ඇවිල්ලත් සමහර තැන්වලට හිර වෙලා ඉන්නවා. හැබැයි වැරදි ධර්මය අහුවෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ධර්මය කියලා හිතාගෙන ඒවා අහහා ඉන්නවා.
ඒකත් ඉන්නත් ඕන.
එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. හැබැයි එහෙම කට්ටිය සමහරෙකුට ධර්මය අහන්න ලැබුණාම ටක් ගාලා අවබෝධ කරගන්න එහෙම පිරිසකුත් ඉන්නවා. ඔව්. ඉතින් ඒ හින්දා අර ධර්මය හොයන්න එක තැනකට හිර වෙන්න එපා. දැන් මේක අහලා මේක විතරක් හරි යවෙන ඒවා අහන්න ඕනේ නැහැ කියලා එහෙම හිතන්න එපා. අනිත් ධර්ම දේශනා අහන්න. වෙන අය කියන්නේ මොනවද කියලා අහන්න. තමන්ගේ නුවණින් හිතන්න. ඒතර තමන්ට ශක්තියක් තියෙන්න ඕන මෙන්න මේකයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න. ඒක මං කියන හින්දා නෙවෙයි. ඒකයි මං කිව්වේ. ධර්මයත් එක්ක ගලපන්න තමන්ට නුවණක් තියෙනවා. ඒක හදා ගන්නවා. දැන් අපි මෙච්චර කල් හිතන් හිටියේ එක හරිද නැත්නම් මෙතන ඊට වඩා දෙයක් තියෙනවද කියන එක නුවණින් දකින්න පුළුවන් වෙනවා. එහෙම දැක්කොත් තමයි තමන්ගේ අඩුපාඩු තිබුණා නම් හදා ගන්න පුළුවන්. හරි?
ලෝකෝත්තර කියන්නේතර අපිට පේන දේට වඩා එහා ගිය දේ.
ඔව්. දැන් සම්මත ඇහෙන් පේන්නේ ලෝකෙට අයිති තත්ත්වෙ. ඒතකොට ඒක ඉක්මවා යන්න ඕනේ. හැ ඉක්මවා ගිය දැක්මක්. අපකට වචනයක් දෙනවා සමතික්‍රමණය කරනවා කියලා. ඒක ඉක්මවා යන දැක්මක්. හරියට අර දැන් වතුරේ ඡායාව දකිනකොට දැන් බල්ලා ඡායාවෙන් අහුවෙලානේ. දැන් ඒක ඉක්මවා සමතික්‍රමණය කරනවා කියන්නේ ඒක විනිවිද දකින්න පුළුවන්. වතුරේ පතුලක් දකින්න පුළුවන්. එතකොට ඡායාවට අහුවෙන්නේ. තේරෙනවද? ඒක ඡායාවක් කියලා දැන් අපිට ඒක ඉක්මවා දකින්න පුළුවන් නේද? ඒක වතුරේට වෙන ඡායාවක් විතරයි. ඒක ලෝකෙට අයිද සතර මහා ධාතුවක් කරගන්නේ නැහැ. රූපයක් කරගන්නේ බාරගන්නේ නැහැ. රූපය කියන්නේ මොකද්ද? රූපයට හේතුව මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙන්න මේකෙනුත් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා සම්මාදිට්ඨිය ගැන සඳහන් වෙන තැන්වල තියෙනවා. ඉතින් ඒ සම්මා දිට්ඨිය නැතුව තමයි අද ගොඩාක් අය මාර්ගයේ වඩන්න හදන්නේ. එතන ලොකු අඩුවක් තියෙනවා. භාවනා කළාටම වැඩන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නත් ඕන. ඒකට උදව් වෙන්නේ මේ ධර්මය අහන්න, සාකච්ඡා කරන්න, ප්‍රශ්න කරන්න, විමසන්න. මොකද ඒකේ තියෙනවා ඥානතෝ පස්සතෝ. එයාට තමයි ඉතුරු ටික කරන්න පුළුවන්. එහින්දා මේ වගේ දේවල් ගොඩක් විමසන්න ඕන. ඔගොල්ලෝ ඔගොල්ලෝ සාකච්ඡා කරන්න ඕන. මේව බලන්න. ධර්මයේ මේවා තියෙනවද? සම්මාදිට්ඨි සූත්‍රය කියලාම වෙනම සූත්‍රයකුත් දේශනා කරලා තියෙනවා. නේද? ඒක තව සැරයක් කියවන්න. ඒකට මේ දැක්ම ඇතුව කියවනකොට ඒක වැටහි. ඒ හැම එකටම මේක ගැලපෙනව නේද කියලා. ඔව් ඒකේ තියෙන 16 ආකාරයකින් විතර ඔක විස්තර කරලා. ඒ 16ටම ගැලපෙනවා ඔය දැක්ම.
එතකොටත් දැන් ඔය භාවනා කරන්නේ ජීවදත්තාමඳුරු. එතකොට මේ සම්මාදිට්ඨිය නොතිබුණ නිසාද අපායට ගියේ කියන්නේ වැරදිද?
ඔව් ඔව්. සෝවාන් වෙන්න බැරි වුණානේ.
බැරි වුණානේ. භාවනා කළා ඉර්ධි
ඔය ඉර්ධි ගන්න දැන් ධාන කරලා ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් එක එක දැනටම ඔය කීප දෙනෙක් ඉන්න අර ඔයම කියන සමාධි ධාන වඩාගෙන යනකොට ඔය කලින් බැරි වුණ දේවල් අපාර විතර කරන්න පුළුවන්කම එනවා. ඒව හැබැයි මාර්ගඵල වැත්ත බලාතකවත් නැහැ. විශේෂ හැකියාවන් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජීවිතේට ඉතින් උදව් කරගන්න පුළුවන් සමහර දේවල්. ඒක තේරුම් ගන්න ඕනේ ඒවා මේ ලෝකෙට අයිති දේවල් කියලා. ඈ
උදාහරණයක්
තියෙනවා. උදාහරණ ඉතින් මට එහෙම කවුද කියලා කියන්න බෑ. ඒක හොඳ නෑ. හැබැයි ඉන්නවා හැකියාවන් දැනටම මේ හැරි. දැන් අපි ඇස් වහගෙන ඉන්නකොට එළියේ වෙන දේවල් ඒ විදිහටම දකින්න පුළුවන්කම. උදාහරණයක්. ඒක විශේෂ හැකියාවක් සාමාන්‍යයෙන් බෑ. නේද? ඒ වගේ ඉතින් තව තමන්ටම අත්දකින්න පුළුවන් වෙනද හැදෙන ලෙඩ රෝග දැන් හැදෙන්නේ නැහැ. ඒ වගේ එක එක ශක්තියින් එනවා. හිත සංසුන් වෙනකොට අත්දකින්න පුළුවන් දේවල් ගොඩක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා සමතය උදව් වෙනවා මේ ගමන පහසුවෙන් යන්න. අර මං කිය සුඛපටිපදාවට උදව් වෙනවා සමතේ හදාගත්තොත්. සමාධි ධ්‍යාන ටික හදාගත්තොත් පහසුවෙන් ගමන යන්න පුළුවන්. එතකොට මොකද ඇඟේ රිදුම් දැනෙන්නේ? කොච්චර වයසට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඔය පැය ගාණක් වුණත් වාඩිලා ඉන්න බලන් කිසි අපහසුතාවක් නැතු. ඒ සුඛ ප්‍රතිපදාවට ධ්‍යාන වඩාගත්තොත් පහසුයි. සමාධිය හොඳට වඩාගත්තොත් පහසුයි. එහෙම නැත්නම් ටිකක් දුක් සහිතව තමයි මේක කරන්න වෙන්නේ. සෑහෙන බාධක එනවා. නේද? ඔව්. හොඳයි. අපි අවසන් කරමු එහෙනම් නේද? ගොඩක් වෙලා ගියා මාකට කියලා. ඔය තේරුම් ගත්තනම් ඕකම ඇති සසරෙන් ගැලවෙන. ආයේ සතර අපායේ නොවැටෙන්න හරි දැක්ම ඇති. සම්මාදිට්ඨි. ඒක ආයෙයි හිතලා බලන්න ඕන මොකද්ද මේ කියලා. අතන ඒ දකින්න ඕන දේ තියෙනවා. ඔක හොඳට මෙනෙහි කළොත් ධර්මය ඔතන තියෙන ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. හොඳයි. මේ කාලය තුල අපි ලොකු සීලයක් රැකුණා. ඒක දැන් තම තමන්ම දන්නවා නේද? මේ කාලය තුල gedara hitiya වගේ නෙමෙයි හොඳ සීලයක් රැකුණා නේද? වෙනදා සිල් ගත්තා වගේ නෙවෙයි නේද දැන්? ඊට වඩා හොඳට ඔව් දැනුමත් ආව සීලය රැකුණා. කය වචන සංවර වුණා. අකුසල් සිද්ධ වුණේ නැහැ. කුසල් සිත් වැඩුණා. සමාධිය වැඩුණා. ප්‍රඥාව වැඩුණා. ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රතිපත්ති පූජාව. මේවා මහානිසංසයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දුන්න දාන 100කට වඩා අනුසස් තියනවා කියනවා. මේ අසුරු සැනක් ඇහිපිය ගහන මොහොතක් මෛත්‍රී භාවනාවේ දුනා. හරි. මෛත්‍රී භාවනාවේ දැන් මෛත්‍රී භාවනාවට වඩා ගොඩාක් උසස් මේ කරන දේවල් ටික. එතකොට ඒවයි අනුසස් හිතා ගන්න පුළුවන් නේද? ඒවා මහා නිසංසයි. ඒ කෙලවරක් කියන්න බෑ. අනුසස් මහා තියනවා. දැන් පොඩි දානයක් දෙන්න කොච්චර අමාරුද කියලා දන්නවනේ නේද? දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානි බොහොම කලාතුරකින් දෙන්න අමාරු දෙයක්. ඒ වගේ දාන 100කටත් වඩා වටිනවා කියනවා මේ පොඩි ක්ෂණයක් භාවනා කළොත්. දැන් අපි එහෙම ක්ෂණයක් නෙමෙයි. පැය ගාණක්. ඉතින් තමන්ට සතුටු වෙන්න පුළුවන් මහා කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා. සීල සමාධි ප්‍රඥා වැඩෙන්න. ඉතින් ඔව්. ඉතින් අපි පින් සම්භාරයක් රැස් කරගෙන තියනවා. ඒ වෙලාවල පුළුවන් අපිට පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් පෞල්වල අයත් සැවම ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් සතුරු උපද්‍රවයක් කපල උපද්‍රවයක් නරක කාර්මික විපාකයක් ඒව වෙන්න තියෙනවනම් ඒවයින් අපව ආරක්ෂා කරන සේක්වා. ඒ වගේම මේ දැන් ධර්ම මාර්ගයේ යන්න උත්සාහ කරනකොට එන බාධක දුරු කරන්නත් ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපිට උදව් කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙන්න. ඒ අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් මේ මළගිය අයත් අපේ මේ භාවනා කරන අයට බාධා කරලා තව පව් රැස් කරගෙන සංසාරේ දිගට යන දුක් විඳින්න ඒ වගේ වැඩ කරන්න එපා. භාවනා කරන අයට තව තවත් උදව් කරලා පින් රැස් කරගෙන හොඳ තැනක උත්පත්තියක් ලැබලා ධර්ම මාර්ගයට වැටෙන්නම කියලා අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉදම් මේ පුණ්‍යං මේ රැස් කරගත්තු පින්වල බලයෙන් හිමිනා පුණ්‍ය කම්මේන අපිට පුළුවන් ප්‍රාර්ථනය කරන්න මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමු. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න. සතන් සමාගමෝ හෝතු කවද වෙනකන්ද යාව නිබ්බාන පත්තිය නිවන් අවබෝධ කරගන්නකම්. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට මේ නොදන්න කම අවිද්‍යාව හින්දා කරන සංඛාර දැන් දන්නවනේ ලෝකෙට අයිති දේවල් සංස්කරණය කරන. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාර. ඒ සකස් කරන සේරම සංඛාර සබ්බේ සංඛාරා. ඒවයි තියෙනවා අනිත්‍ය භාවයක් අපව දුකටපත් කරන භාවයක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛාති. ඔන්න ඔය දේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤායේ පස්සති. එතකොට තමයි මේ දුක අතාරින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධර්මතා සබ්බේ ධම්මා. ඒවා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මනසෙන්ම හදන දේවල්. එළියේ තියෙන දේවල් නෙවෙයි. එළියේ තිබ්බොත් තමයි මම ඉන්නවා ඒවත් දකින්න නේද? ආත්මය දාගන්න. ඒකට සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤායේ පස්සති. එතකොට තමයි මේ මුලාව හින්දා වුණ දුක අතාරින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. ඒ ගාථා ටික කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි.